ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි හැමනම් දැන් සූදානම් ලෝකයේ තතු විත්ති පිළිබඳ විමසා බලන සතිය විශේෂාංගයේ ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනය ආරම්භ කරන්නට ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් සූදානම් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයිබෝන්.
ආයිබෝන් දිලුක්සි.
අපි පසුගිය සතියක කතා බහ කළා එක්තරා ප්‍රවෘත්තියක් පිළිබඳව. අපේ ශ්‍රාවකයන්ට මතක ඇති, පැවති LTT සංවිධානය නැවතත් බලාත්මක කිරීමේ අරමුණින් ඒ සඳහා යම් මුදල් ප්‍රතිපාදන එකතු කිරීමක යෙදුණු පුද්ගලයින් පිළිබඳව මැලේසියාවේදී අත්අඩංගුවට ගැනුණු මේ පුද්ගලයින්ට නඩු පැවරීම සිදු වුණා පසුගිය අඟහරුවාද. මේ නඩු පැවරීම් තුළින් යම් කිසි වූ විශේෂිත ප්‍රවෘත්තිත් අපිට මේ වෙනකොට අනාවරණය වෙමින් පවතිනවා. අද සාකච්ඡාව අපි එතනින් පටන් ගනිමු. අමල්, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන අපිට මේ වගේ ප්‍රවෘත්ති වඩාත් වැදගත් නිසා, අපේ මාතෘභූමියටත් සම්බන්ධ කාරණාවක් වන නිසා, මොනවද මේ නඩු පැවරීමේ වාරයේ හරහා අපිට හෙළිදරවුණු අලුත්ම කරුණු මේ සතිය වෙනකොට?
ඔව් දිල්රුක්ෂි, දැන් අත්අඩංගුවේ පසු වෙන 12 දෙනාට, මේ මැලේසියානු ජාතිකයන් 12 දෙනාට දැන් දඬන නීති සංග්‍රහය යටතේ නඩු පවරලා තියෙනවා. මෙතනදී ඔවුන්ට එල්ල කළ තියෙන චෝදනාව තමයි මැලේසියාවේ තහනම් සංවිධානයක් වන LTT සංවිධානය සම්බන්ධයෙන් ඒ ලිපි ලේඛන තමන් සන්තකයේ තබා ගත්තයි කියලා. ඉතින් මේක ඇත්තටම මැලේසියාවේ තියෙන ත්‍රස්තවාදයේ මැඩලීමේ පනත යටතේ ගොඩ කරපු නඩුවක්. මේ නිසා දැනට මේ අත්අඩංගුවේ සිටින 12 දෙනාට අප ලබා දෙන්න එපා කියලා මැලේසියානු බලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා තියෙනවා. ඒ අනුව මේ දැනට අත්අඩංගුවේ පසු වෙන 12 දෙනා දෙසැම්බර් මාසේ 16 වෙනිදා දක්වා ඒ අත්අඩංගුවේ තබා ගැනීමට නියමිතයි. ඊළඟ නඩු දිනය දෙසැම්බර් 16 හැටියට හඳුන්වලා තියෙනවා. ඉතින් ඒ අනුව ඔවුන්ට විරුද්ධව ඒ නඩු නිමිත්ත ආරම්භ කිරීමට තීන්දුව කළා තියෙනවා.
ඒ වගේම අමල්, මෙතනදී හෙළිදරව් වීම සිද්ධ වෙලා තියෙනව නේද? මේ පාසල් ගුරුවරුන් පවා මේ කටයුත්තට සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා කියලා. ඒක ටිකක් සුවිශේෂී කාරණාවක් නේද?
ඔව් දිලුක්ෂි, දැන් මෙතන මේ මුලින්ම නඩු පවරපු පුද්ගලයා අවුරුදු 52ක මැලේසියානු ජාතිකයෙක් හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඔහු පාසල් ගුරුවරයෙක්. ඊට අමතරව දැනට පාලක පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙකුත් මේ අතර ඉන්නවා. ඉතින් මේ පිරිස සම්බන්ධයෙන් විශේෂයෙන් මැලේසියාව තුළ මේ කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත කිහිපයක මේ ආකාරයෙන් LTT සංවිධානය වෙනුවෙන් මුදල් එකතු කිරීම, මුදල් රැස් කිරීම තමයි ඔවුන්ට තිබුණු චෝදනාව. නමුත් මේ අවස්ථාවේදී ඔවුන් රටින් මුදල් පිට කරපු බවක් සනාථ කරගන්නට හැකි වුණේ නැහැයි කියලා මැලේසියානු බලධාරීන් ප්‍රකාශ කළා තිබුණා. ඒ අනුව තමයි දැන් ඔවුන්ට මේ නඩු පවරලා තියෙන්නේ. LTT සංවිධානයට සම්බන්ධ ලිපි ලේඛන ආදිය තමන් සන්තකයේ තබා ගත්තයි කියලා.
දැන් මේ වගේ මේ ත්‍රස්ත කටයුතු පිළිබඳව කතා බහ කරද්දී පසුගිය සතියන්තයේදී මුළු ලෝකයේම හොයමින් හිටියේ IS ත්‍රස්ත නායකයාව ඝාතනය කරන්නට ඇමරිකානු හමුදාවට හැකියාව ලැබුණා. දැන් මේ ප්‍රවෘත්තිය ඔබ හොඳින්ම දන්නවා. හැබැයි ඔබට මතක ඇති, මේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වුණාට පස්සේ මේ IS සංවිධානය මර්ධනය කිරීමේ කටයුතු පිළිබඳව ඔහුගේ ඒ අභිමතාර්ථ ප්‍රකාශ කරන අතරවාරයේදී ඔහු එක්තරා මේ විශේෂිත කතාවක් කිව්වා. ඩොලර් මිලියන 25ක් දෙනවා IS සංවිධානයේ නායකයව අල්ලලා දුන්නොතින් කියලා. අබු බකර් අල් බග්දාඩි IS ත්‍රස්ත නායකයව ඝාතනය වුණාට පස්සේ ඔය පිළිබඳවත් ලෝකයේ අවධානය යොමු වෙලා තිබුණා. ඒ සම්බන්ධව යම් කිසි තොරතුරුකුත් අපිට වාර්තා වෙමින් තියෙනවා. මෙහි සනාථ කිරීම කොහොමද, ඇත්ත නැත්ත කෙසේද යන්න පිළිබඳවත් පුංචි ගැටලුවක් තියෙනවා. අමල්, අපි කැමති ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න ඔබෙන් මීළඟට වාර්තාවෙන් අලුත්ම තොරතුරුත් එක්ක.
ඔව් දිලුක්ෂි, වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කරා ඔවුන් දැනගන්න තියෙන විදිහට අල් බග්දාඩිගේ හිටපුත ප්‍රදේශයේ ඔහුගේ වාසස්ථානය කුමක්ද කියන කාරණාව ඒ බුද්ධි තොරතුරු ලබා දුන්න පුද්ගලයාට ඩොලර් මිලියන 25ක ඒ ත්‍යාග මුදල ලබා දීමට දැන් කටයුතු කරනවා කියලා. මේ ත්‍යාගය ලබා ගත්තයි කියලා කියන්නේ IS සංවිධානයේම සමාජිකයෙක් හැටියට කටයුතු කරපු පුද්ගලෙක් කියලා හැඳින්වෙනවා. ඔහු සුනි සම්භවයක් ඇති අරාබි ජාතිකයෙක් කියලත් ප්‍රකාශ වෙනවා. මේ පුද්ගලයා බොහෝ දුරට කුර්දි කැරලිකරුවන්, එහෙම නැත්නම් සිරියාවත් තුර්කියත් අතර ප්‍රදේශයේ මීට කලින් ඇමරිකානු හමුදාවන් වලට සහාය දක්වමින් කටයුතු කරපු ඒ කුර්දි කැරලිකරුවන්ට සම්බන්ධව කටයුතු කරපු අරාබි ජාතික පුද්ගලයෙක් කියලත් හැඳින්වෙනවා. ඉතින් මෙතනදී කුර්දි ජාතිකයන් විසින් ලබා දුන්නු බුද්ධි තොරතුරු අනුව තමයි ඇමරිකානු හමුදාවට හැකියාව ලැබුණේ ඇල්බැග්දාඩි හිටපු ස්ථානයට ගිහිල්ලා යුද මෙහෙමක් වගේ දෙයක් කරලා ඇල්බැග්දාඩිගේ ඒ හිටපු නිවස විනාශ කරලා අවසානයේදී ඔහු සියදිවි නසා ගන්න තැනට ඒ කටයුතු කරන්නට. ඉතින් මේ තොරතුරු ලබා දුන්නයි කියන පුද්ගලයා ඒ කුර්දි කෝරුන් හරහා තමයි මේ විදිහට ඇමරිකානු හමුදාවට ඒ තොරතුරු ලබා දුන්නයි කියලා කියන්නේ. මේ පුද්ගලයා ඇත්තටම ඔහු මීට කලිනුත් IS සංවිධානයේ හිටපු. නමුත් IS සංවිධානය විසින් තමන්ගේ ඉතාමත්ම කිට්ටුම ඥාතීන් යම්කිසි හේතුවක් නිසා ඝාතනයට ලක් වුණා කියලා තියෙනවා. ඉතින් ඒ කලිය ගැනීම සඳහා ඔහු මේ විදිහට ඇල්බැග්දාඩිව ඇමරිකානු හමුදාවට අල්ලලා දුන්නයි කියන එක තමයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ඔහුට දැන් ඒ ත්‍යාග මුදල් ලබා දීමට අමතරව ඔහුගේ පවුලේ උදවිය මේ ප්‍රදේශයෙන් මේ ඇල්බැග්දාඩි ඝාතනයට ලක් වෙන ප්‍රදේශයේ කිට්ටුවේ හිටපු ඔහුත් ඔහුගේ පවුලේ පිරිසත් මේ වෙනකොට ඇමරිකානු හමුදාව විසින් එම ප්‍රදේශයෙන් ඉවත් කරගෙන රහස්‍ය තැනක ඔවුන්ගේ ආරක්ෂාව සලසමින් කටයුතු කරයි කියන කාරණාව තමයි වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කළේ.
අපි මීළඟ ප්‍රධාන කාරණාවට යොමු වෙමු. සමස්ත ලෝකෙම කතාබහ වෙමින් ඉන්න ප්‍රධානතම කාරණාවක් තමයි බ්‍රෙක්සිට් එක. බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් නීත්‍යානුකූලව ඉවත් වීමේ කාර්යාවලිය. දැන් මේ සම්බන්ධව තොරතුරු වලින් ඔබ හොඳින්ම දැනුවත් වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. දැන් අවුරුදු 3කට ආසන්න කාලයක් තිස්සේ අපි මේ සම්බන්ධව බොහෝ විට මේ විශේෂාංගයනුත් කතා බහ කරමින් ආව නිසා දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව පුංචි තොරතුරු ටිකක් අපි ඔබට මතක් කරලා හිටියොත් මුලින්ම බොරිස් ජොන්සන් වත්මන් අග්‍රාමාත්‍යවරයා බ්‍රෙක්සිට් එකේදී නෝඩීල් එකකට යන්න තමයි කැමති වෙලා තිබුණේ. ඒ කියන්නේ යුරෝපා සංගමයත් එක්ක දේශ සීමා සම්බන්ධව, තමන්ගේ ආර්ථික වෙළඳ කටයුතු සම්බන්ධව, පාස්පෝර්ට් සම්බන්ධව, මේ වගේ නොයෙකුත් කාරණා පිළිබඳව යම් යම් එකඟතාවලට එන්නේ නැතුව කෙලින්ම රටක් විදිහට අයින් වෙන්න තමයි වර්තමාන අගමැතිවරයා කැමැත්ත පළ කරමින් සිටියේ. වර්තමාන අගමැතිවරයාගේ අභිප්‍රාය වන්නේ ඒකට තමන්ගේම පක්ෂයේ කන්සර්වේටිව් පක්ෂයේ ඉන්න අයත් බොහෝ අකමැති වුණා. ඉතින් ඔහු ගෙන අපි යෝජනාවලට පාර්ලිමේන්තුවේ සම්මත වීමේ ඉඩක් ලැබුණේ නැහැ. දැන් 31 වෙනිදා ඊයේ තමයි බ්‍රෙක්සිට් එකේ නිල වශයෙන් යෙදිලා තිබුණ දිනය බවට පත් වෙලා තිබුණේ යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත් වීමේ දිනේ. නමුත් බොරිස් ජොන්සන්ට මේ සඳහා පාර්ලිමේන්තුවේ යම් කිසි එකඟතාවක් ඇති කර ගැනීමේ නොහැකියාවක් තිබුණ නිසා ආයිත් වතාවක් යුරෝපා සංගමයත් එක්ක කතා බහ කළා. දැන් ඉවත් වීමේ දිනේ කල් දාගෙන තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබෙනවා. කොමාරි මේ බ්‍රෙක්සිට් එක හින්දා අගමැතිවරුන් දෙදෙනෙකුට අයින් වෙන්න සිද්ධ වුණා. තෙරේසා මේ අගමැතිවරියට අයින් වෙන්න සිද්ධ වුණා. කලින් හිටපු ඩේවිඩ් කැමරන් අගමැතිවරයාට අයින් වෙන්න සිද්ධ වුණා. දැන් බොරිස් ජොන්සනුත් ලොකු කරදරයක ඉන්නේ. ඒ වගේම මැතිවරණයකුත් ළඟ ළඟ එනවා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. මේ වගේ බ්‍රිතාන්‍ය පැත්තෙන් ලොකු හැලහැප්පීම් තොගයක් තියෙන දේශපාලන ක්ෂේත්‍රයේ සමුච්චයක් විදිහට ගත්තහම මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධව මේ වෙනකොට තියෙන අලුත්ම තොරතුරු ඔබෙන් දැනගන්න කැමති අමල් මීළඟට.
ඔව් විලුක්ෂි, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැන් සම්මත කරගත්ත යෝජනාවක් අලුත් මැතිවරණයකට පිවිසෙන්න. ඉතින් මේ මැතිවරණයේ දිනේ හැටියට දෙසැම්බර් 12 දැන් සම්මත කරගෙන තියෙනවා. ඒ අනුව අලුත් පාර්ලිමේන්තුවක් පත්වීම දෙසැම්බර් 12ට සිද්ධ වීමට නියමිතයි. මෙතනදී බොරිස් ජොන්සන් බලාපොරොත්තු වුණේ අලුත් පාර්ලිමේන්තු මැතිවරණයක් තුළින් ඒ අලුත් ජනවරමක් ලබාගෙන බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීමේ කටයුත්ත පිළිබඳ අලුත් මගකට පිවිසෙන්න. ඉතින් මෙතනදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දිගින් දිගටම බොරිස් ජොන්සන් යෝජනා කරපු කිසිම එකඟතාවයකින් තොරව යුරෝපා සංගමෙන් ඉවත් වීම ඒ කාරණාව දැන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් අවුරුදු 100කට පස්සේ ප්‍රථම වතාවට දෙසැම්බර් මාසයක බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට දැන් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අනුව බොහෝ විට කන්සර්වේටිව් පක්ෂය බලාපොරොත්තු වෙන ඔවුන්ට දැනට තියෙනවට වඩා වැඩි පාර්ලිමේන්තු බහුතරයක් ලැබෙයි කියලා. නමුත් මේ විදිහටම තෙරේසා මේ මීට කලින් අවස්ථාවක 2017දී පාර්ලිමේන්තු මැතිවරණයකට පිවිසුන අය විශ්වාස කළා ඇයට තියෙන පාර්ලිමේන්තු බහුතරය වැඩි කරගන්න පුළුවන් කියලා. නමුත් අවසානයේදී ඒ අයට තිබිච්ච බහුතරයත් අඩු වෙලා අය සුළුතර ආණ්ඩුවක් බවට පත් වෙන තැනට කටයුතු වෙලා අවසානයේදී ඇයට ඉල්ලා අස්වන්නට සිද්ධ වුණා. ඉතින් දැන් බොරිස් ජොන්සන්තුත් ඒ මග යමින් මේ පාර්ලිමේන්තු මැතිවරණය තුළින් ඔහු බලාපොරොත්තු වෙන ඔහුට දැනට තියෙනවට වඩා වැඩි බහුතරයක් ලැබෙයි කියලා. දැනට බ්‍රිතාන්‍ය ඇති වෙලා තියෙන මේ අර්බුදය, දේශපාලන අර්බුදය බොහෝ දෙනෙක් දකින්නේ දෙවන ලෝක යුද්ධය පස්සේ බ්‍රිතාන්‍යය මුහුණ දෙන ලොකුම දේශපාලන අර්බුදය හැටියට.
අමල් ඒ වගේම මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධව මේ දිනත් කල් දැමුණා නේද? ඊයේ තමයි යෙදලා තිබුණේ බ්‍රිතාන්‍යයට නිල වශයෙන් යුරෝපා හවුලෙන් ඉවත්වන. නමුත් යුරෝපා හවුල තවත් මේ එක්ස්ටෙන්ෂන් එකක් මේ කාලය සම්බන්ධ දීර්ඝ කිරීමකුත් ලබා දීලා තිබුණා නේද?
ඔව් දිල්ලක්ෂි, දැන් 31 වෙනි වෙනකන් ඊයේ දින වෙනකොට බ්‍රිතාන්‍ය ඉවත් වීමට නියමිතව තිබුණට ඒ කාරණාව සිද්ධ කරන්න බැරිව බොහොම පැහැදිලි නිසා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කළා යුරෝපා සංගමෙන් කාලයේ දිගුවක් ලබා ගන්නට කියලා. ඒ අනුව මේ වෙනකොට යුරෝපා සංගම එකඟ වෙලා තියෙනවා ජනවාරි 31 වෙනිදා වෙනකන් කල් දෙන්නට බ්‍රිතාන්‍යයට අලුත් යෝජනාවක් ඇති කරගෙන, එහෙම නැත්නම් අලුත් එකඟතාවයක් ඇති කරගෙන යුරෝපා සංගමෙන් ඉවත් වීමේ කටයුත්ත පිළිබඳ කොයි ආකාරයටද සිද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳ එකඟතාවයකට පැමිණෙන්නට. ඉතින් එතකොට අලුතෙන් පත්වන පාර්ලිමේන්තුවට, එහෙම නැත්නම් අලුතෙන් පත්වන අග්‍රාමාත්‍යවරයාට හැකියාවක් ලැබෙනවා ජනවාරි 31 වෙනිදාට වෙනකොට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් කර ගැනීමට.
දැන් මේ වගේ මේ පොලිටිකල් ක්‍රයිසිස්, එහෙමත් නැත්නම් දේශපාලන ඛේදවාචක පිළිබඳව කතා බහ කරද්දී අලුතින්ම ලොකු දේශපාලන වියවුලක් අපිට මතුවෙනවා ලෙබනනෙන්. ලෙබනනේ අගමැතිවරයාට ඉල්ලාස් වෙන්නට සිද්ධ වුණා. මොකද ජනතාව ඔක්තෝබර් මාසේ, පසුගිය මාසේ මැද වගේ භාගයක සිට අගමැතිවරයා බලෙන් පහකළ යුතු වන වගට ඉවත් විය යුතු බවට වන උද්ඝෝෂණ වීදි පුරා සිදු කරන්නට පටන් ගත්ත නිසා. දැන් මේ තත්ත්වය සම්බන්ධව සමස්ත ලෝකයේ අවධානය කොහොමද අගමැතිවරයාට මෙවැනි තත්ත්වයක් උද්ගත වුණේ යයි කියන කාරණාව සම්බන්ධයෙන් අපි මදක් තොරතුරු විමසා බලමු. අමල්, ඔබට බාරයි ඒ කාර්තව්‍ය.
ඔව් දිවෘක්ෂි, මේ ලෙබනන් වල හරිරි අග්‍රාමාත්‍යවරයා පහුගිය කාලේ අලුත් බදු කීපයක් හඳුන්වලා දුන්නා. මේක එක බද්දක් තමයි, ඩොලර් 6ක මාසික බද්දක් ඔහු කිව්වා. මේ වට්ස්ඇප් වගේ මෘදුකාංග පාවිච්චි කරලා කරන දුරකථන ඇමතුම් වලට මේ විදිහට බද්දක් ඇති කරන්න ඕනේ කියලා. ඉතින් මේ බද්දට විරුද්ධව රටේ ජනතාව වීදි බහැලා සති දෙකක් විතර වගේ බොහොම දැඩි විරෝධයක් ඔහුට එල්ල වුණා. ඉතින් ඒ විරෝධයේ ප්‍රතිඵලයක් හැටියට ඔහුට අවසානයේදී තමන්ගේ තනතුරෙන් ඉල්ලාස් වෙන සිද්ධ වුණා. ඉතින් ඇත්තටම මේ මුළු ආණ්ඩුවම කඩා වැටුනේ මේ එක බද්දක් පැනවීම නිසා. ඉතින් දසදහස් ගණක් සෙනග දිනපතාම ජනතාව වීදි බහැලා මේ කරපු විරෝධතාවයේ ප්‍රතිඵලයක් හැටියට හරිරි අග්‍රාමාත්‍යවරයාට තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වෙන තැනට කටයුතු සිද්ධ වුණා. ඉතින් මේ රට දැන් අලුත් මැතිවරණයකට යාමට නියමිතයි. නමුත් රටේ ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලීමක් කළා තිබුණා වැඩ බලන අග්‍රාමාත්‍යවරයෙක් හැටියට භාරකාර ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්නටයි කියලා අලුත් මැතිවරණයක් පැවැත්වෙන තුරු. ඉතින් ලැබෙනනේ මීට කලින් දශක ගානක් ප්‍රචණ්ඩත්වයේ තිබිච්ච අර්බුදකාරී තැනක්. ඉතින් මේ අලුත් දේශපාලන වැඩපිළිවෙලකට ගිහිලා රට ස්ථාවරව තියෙන අවස්ථාවක මේ විදිහට අභ්‍යන්තර කටයුත්තක් නිසා ආණ්ඩුවක් පෙරළීමේ ඒ ප්‍රවණතාවයත් එක්ක අලුත්ම අස්ථාවරභාවය ඇතිවීමේ කේන්ද්‍රයක් බවට ලෙබනනේ පත් වෙලා තියෙනවා. ඉතින් මේ නිසා ඇත්තට ජාත්‍යන්තර අවධානයත් යොමු වුණා ලෙබනනේ දිහාවට. මොකද මේ විදිහට අස්ථාවරභාවයක් ඇති වෙලා නැවතත් මේ ලෙබනනේ යුදමය තත්ත්වයකට පිවිසෙයිදෝ කියන කාරණාව නිසා.
අපිට ඊයේ ප්‍රවෘත්තිවලට වාර්තා වුණා මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ සිටින ලෙබනන් සම්භවයක් සහිත පුද්ගලයින් ලෙබනනේ බලා ගමන් ආරම්භ කළා තියෙනවා කියලා. මේ සාද් හරිරි අගමැතිවරයා බලෙන් පහ කරලා මේ දේශපාලන පෙරළියක් ඇති කිරීමේ කාර්යාවලියට සහයෝගය දැක්වීම උදෙසා කියලා. එයත් විශේෂත්වයක්. දැන් අර මේ අමල් ඔබ සඳහන් කිරීමක් කළානේ වට්ස්ඇප් වලට බදු ගහපු හින්දා තමයි මේ ලෙබනන් අගමැති සාද් හරිරිට අයින් වෙන්න සිද්ධ වුණේ කියලා. වට්ස්ඇප් සම්බන්ධයෙන් තවත් ප්‍රවෘත්තියක් අපිට වාර්තා වෙනවා. වට්ස්ඇප් මේ වෙනකොට චෝදනා කර සිටිනවා ඊශ්‍රායලයේ NSO කියන තාක්ෂණික ආයතනයක් වෙත සයිබ ඔත්තු බැලීම් සිදු කරා කියලා. දැන් මේක කොහොමද සිද්ධ වෙන්නේ? වට්ස්ඇප් මේ වගේ චෝදනාවක් කරන්නේ කොහොමද? වට්ස්ඇප් හරහා මේ විශේෂම ජනමාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් වගේ පුද්ගලයින්ගේ ඔත්තු බැලීම උදෙසා ඊශ්‍රායලයේ මේ NSO කියන සංවිධානයේ මේ වට්ස්ඇප් කියන මාධ්‍ය භාවිත කරලා තියෙන්නේ. මොකක්ද තමයි ඒ සම්බන්ධයෙන් අපිට මේ වෙනකොට දැනගන්න තියෙන තොරතුරු?
දිල්වක්ෂි, මේක ඇත්තට ඇමරිකාවේ කැලිෆෝනියා නුවර උසාවියක තමයි මේ නඩුව ගොනු කරලා තියෙන්නේ. මෙතනදී වට්ස්ඇප් සමාගම කියන්නේ මේ ඊශ්‍රායලීය සමාගම NSO ගෲප් කියන මේ තාක්ෂණික කටයුතු පිළිබඳ මේ සමාගම එක්තරා විදිහකට වට්ස්ඇප් භාවිතා කරන පුද්ගලයන්ගෙන් දුරකථන වලට හොරෙන් ඇතුළත් වෙලා ඒ ඔවුන්ගේ දුරකථන වලට කිසියම් මෘදුකාංගයක් අනවසරෙන් ඇතුළත් කරලා ඔත්තු බැලීමේ කටයුත්තක් කළයි කියලා. මේක ඇත්තටම බොහොම මුළු ලෝකයේම අවධානයට ලක්වන කාරණා බවට පත් වෙන දිරුක්ෂි. අද බොහෝ පුද්ගලයන් වට්ස්ඇප් පාවිච්චි කරනවා දුරකථන ඇමතුම් සඳහා. මොකද විශ්වාසයක් තියෙන මේ වට්ස්ඇප් වලින් කතා කරනකොට ඒ කතාවට වෙන කෙනෙකුට සවන් දෙන්නට බෑ, ඒ එක්කම ඒ දුරකථනේ වෙන කෙනෙකුට අපි කියන මේ ටැප් කරන්න බැහැයි කියලා. ඉතින් මේක ඉතාමත්ම සුරක්ෂිත දුරකථන ඇමතුම් ක්‍රමයක් හැටියට බොහෝ දෙනෙක් මේක පාවිච්චි කරනවා. දැනට කවුරුත් දැඩි ආරක්ෂාවක් තියෙනවයි කියලා විශ්වාස කරන වට්ස්ඇප් වගේ මෘතුකාංගයක් කාට හරි පුළුවන් නම් මේකට අනවසරෙන් ඇතුල් වෙලා ඒ දුරකථන ඇමතුම් වලට සවන් දෙන්න. එතකොට මේ වට්ස්ඇප් වලට දැනට ජනතාව අතර තියෙන විශ්වාසනීයත්වය බොහෝ දුරට පළුදු වීමේ ඉඩකඩක් තියෙනවා. ඉතින් මෙතනදී වට්ස්ඇප් ආයතනය ප්‍රකාශ කරන්නේ මේ අවුරුද්දේ මැයි මාසයේ විතර කාලයකදී මේ NSO කියන සමාගම ඔවුන් විසින් බිහි කරපු මෘතුකාංගයක් පාවිච්චි කරලා 1400ක් විතර වෙන විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන් ඒ වගේම දේශපාලඥයන් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ දුරකථනවලට නීති විරෝධී ලෙස අහුන්කම් දුන්නයි කියන්නේ. මෙතන ඒ සමාගම චෝදනාව ප්‍රතික්ෂේප කළා තියෙනවා. නමුත් මේක ජාත්‍යන්තර වශයෙන් ලොකු කතාවකට ලක් වෙන්නේ මොකද මෙවැනි වට්ස්ඇප් කියලා මෙතෙක්කල් බොහෝ දෙනා ඉතා විශ්වාසයෙන් පාවිච්චි කරපු මේ මෘදුකාංගය නැත්නම් මේ ඇප් එක දැන් මේ පේන විදිහට ඒකේ තිබිච්ච දුර්වලතාවයක් නිසා මේ NSO කියන ඊශ්‍රායෙල් සමාගමට හැකි වෙලා තියෙනවා කියලා ඒකට මේ වට්ස්ඇප් එකට ඇතුල් වෙලා ඒ තොරතුරු ඒ දුරකථන ඇමතුම් වලට හුඟකන් දෙන්න. නමුත් මේ නඩුව දැන් ගොනු කරලා තියෙනවා. ඒක කැලිෆෝනියා උසාවියේ ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිතයි.
හොඳයි මල් දෙන්නර, ඔය කියන විදිහට මේ එන්ක්‍රිප්ටඩ් කෝල්ස් කියන එක තවදුරටත් වළංගුද කියන කාරණාව අපිට මතුවෙනවා. මේ වට්ස්ඇප් වගේ මේ මෘදුකාංග හරහා අපි භාවිත කරන මේ දුරකථන සන්නිවේදන තුළදී මේ ප්‍රවෘත්තියත් ඒ නිසා අපිට පොදු මහ ජනතාව විදිහටත් වඩාත් වැදගත් වෙන කාරණාවක්. අවසාන වශයෙන් බැලුවාම මට තේරෙන විදිහට නම් අපි ආරක්ෂිතයි කියලා හිතන කිසිම දෙයක් අන්තර්ජාලය ආරක්ෂිත නැහැ. හොඳයි, එමනම් අපි ස්තුතිවන්ත වෙනවා මෙවරත් ලෝකයේ තියෙන අලුත්ම තොරතුරු යාවත්කාලීන කරන්නට, සමාලෝචනය කරන්නට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට බොහොම ස්තුතියි අමල්. ආයුබෝවන්. අපි එමනම් ලබන සති සිකුරාදා නැවතත් හමු වෙමු.
ආයුබෝවන් දිරිසි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.